ಸದಜೀವ ಜನ್ಮಭೂಮಿ.
ಆಯುವನ್ ನವಸೀಲಂತೆಯೇ ಓಕ್ಲನೂರ එක්සත් ශ්‍රී ලංකා සංගමයේ අනුග්‍රහයෙන් සෑම බදා දාවකම ඔබත් අපත් ගුවනින් හමුවන ජන්මභූමි ගුවන්විදුලි වැඩසටහනයි මේ. දැනුම සහ රසවින්දනය බෙදා ගනිමින් සුපුරුදු පරිදි අප සමග හෝරාවක් ගත කිරීමට අපෙන් ඔබට ඇරයුම්. FM 104.6 ගුවන්තරංගයේ ඔස්සේ සහ www.planetaudio.org/ජන්මභූමි විපඩවිය ඔස්සේ ඔබට මේ වැඩසටහනට සවන් දීමට පුළුවන්.
ආයිබෝවන් හිතවතුනි, අද 2021 දෙසැම්බර් මාස 8 බදාදා ශ්‍රී බුද්ධ වර්ෂයෙන් නම් 2564 වෙන්නේ ඒ මාස පුර ජලවක නම් තිතියලත් බුදදා. ඉතින් මේ සැන්දෑවේදී සැන්දෑ අඳුරත් සමගම ඔබේ නිවහනට ගොඩවදින අපි පාලි සහ චන්ද්‍රා. ඔබ දන්නවා නිතරම අපි උත්සාහ කරන්නේ ඔබේ සිතට සැහැල්ලුවක්, සතුටක්, විනෝදයක්, දැනුමක් ලබා දෙන්නයි අපේ බලාපොරොත්තුව. මේ වැඩසටහන් විසිරුවා හරින ප්ලැනට් ඔඩියෝ වෙතින් අපි දැනගත්තා දහසකට ආසන්න නවසීලන්ත ශ්‍රී ලාංකිකයන් පිරිසක් ජන්මභූමියට සවන් දෙන බව. ඒ කියන්නේ ශ්‍රී ලාංකිකයන් විශාල පිරිසක් අතරට අපේ මේ වැඩසටහන යනවා. ඒ නිසා ඒ ගැන ඔබේ අදහස්, විවේචන, යෝජනා ආදිය අපට ඉදිරිපත් කරන්න. ඔබේ අදහස් එවන්න අපේ ඊමේල් ලිපිනේ මේකයි usulaoakland@gmail.com.
හොඳයි, අපි පසුගිය වැඩසටහනේදී ශ්‍රී ලංකාවේ ජන ජීවිතයට, ජන හදවතට සමීප වුණු සුවිශේෂී සංස්කෘතික අංගයක් ගැන කතා කළ බව සමහර විට ඔබට මතක ඇති. ඒ නාඩගම් සම්ප්‍රදාය ගැන. අද අපි නාඩගම් සම්ප්‍රදාය පරිණාමය වීමේ රසවත් ඉතිහාසය වෙත හැරි බලමු. එහෙම කියන්න මම අදහස් කළේ තවත් හේතුවක් ඇතිවයි. ඒ තමයි දැන් අපි නත්තල් මාසයට ප්‍රවේශ වී සිටීම. මේ මාසය කිතුණු බැතිගී, එහෙම නැත්නම් කැරුල්ගී වැඩි වැඩියෙන් ගැයෙන මාසය වීම. නාඩගම් කලාව කොහොමද කිතුණු බැතිගී වලට සම්බන්ධ වන්නේ? එදා වාදනය කළ මෙන්න මේ කිතුණු බැති ගීයට සවන් දුන් විට ඔබට වැටහෙනු ඇති මා සඳහන් කළ සම්බන්ධය කුමක්ද කියා. මේ ගීතයේ ප්‍රබන්ධ කරනු ලැබුවේ දැනට අවුරුදු 300 පමණ පෙර ආතුව කතෝලික පියතුමකු විසිනි. මරියතුමිය වෙනුවෙන් ගයන ඒ කිතුණු බැති ගීයේ තනුවරගත් අපේ අමරණීය නාඩගම් ගීයකුමක් දැයි ඔබ දන්නවා. ඒ තමයි මහාචාර්ය එදිරිවීර සරච්චන්ද්‍රයන්ගේ මනමේ නාටකයේන ප්‍රේමයෙන් මනරංජිත වේ ගීතය. ඔබට එයත් මතක් කර දෙන්නම්.
ප්‍රේමයෙන් මනරංජිත වේ නංජිත වේ පුෂ්පයෙන් මන සුන්දර වේ ලංකුත වේ ඛණ්ඩිත වේ තිරු රජෙඳුගේ මණ්ඩපයෙන් චණ්ඩා තප ඛණ්ඩිත වේ තිරු රජෙඳුගේ ප්‍රේමයෙන් මන රංජිත වේ නංජිත වේ පුරුෂයෙන් මන සුන්දර වේ හංසුත වේ
මේ කතාව එතනින් අවසන් වන්නේ නැහැ. 1956 දී නිපද වුණු මනමේ නාටකයට අවුරුදු 200කට පෙර ජාකොමේ ගොන්සාල්වෙස් පියතුමා අතින් රචනා වුණු මේ ගීතයත් අහලා බලන්න.
ආරම්භෙන් පෙර නිර්මිත මනුලෝව ආදිත්‍යේ යුරු උපදින්ට කරුණා පිරුණ නන්ත බල ජේසු උපදින්ට කරුණා පිරුණ කුසයෙන් බිහිවි දුල දෝස ජන්ම නිර්දෝෂව සුන්දර ආනමෝ කුසයෙන් බිහිවි දුල දෝස ජන්ම නිර්දෝෂව සුන්දර
නාසර ජුසෙමින් සමගින්කාර සිද්ධ කර තුංග පති වෘත රැක
වන්දනය සිද්ධ කර තුංග පති වෘත රැක
කිතුබෙති ගීයත් ප්‍රේමයෙන් මන රංජිත වේ ගීයේ තනුවම බව ඔබට පේනවා ඇති. මේ අන්දමට කිතුබෙති ගී සමගත් නාඩගම් ගීත බැඳී පවතින හේතුව නිසයි නත්තල් මාසයේදී අප කල්පනා කළේ නාඩගම් ගී ගැන තවදුරටත් කතා කරන්න.
ශ්‍රී ලංකාවට කිතුනු දහම පැමිණියේ 1505 දී පෘතුගීසීන්ගේ පැමිණීමත් සමග. ඔවුන් එක අතකින් කුරුසියත් අනිත් අතින් කඩුවක් දරගෙන ආවායයි කියමනක් තිබෙනවා. ඇයි එහෙම කියමනක් ඇති වුනේ? ඊට හේතුව තමයි පෘතුගීසීන් එකාතකින් කිතුණු දහම ප්‍රචාරය කරන ගමන් අනික් අතින් රටවල් යටත් කර ගැනීමේ අරමුණින් ඒ රටවල ජනයා වෙනසීමට වුවත් සූදානම්ව පැමිණීම නිසයි. පෘතුගීසීන් සමග පැමිණි මිෂනාරිවරුන් හට සිංහල හෝ දෙමළ භාෂාවන් ගැන දැනුමක් නොතිබුන නිසා ආගම ප්‍රචාරය කිරීම පහසු වුණේ නැහැ. අනික ඔවුන් පන්සල් සහ හින්දු කෝවිල් විනාශ කළ හේතුවෙන් පෘතුගීසීන් කෙරෙහි දැඩි විරෝධයකුත් දේශීය ජනතාවගෙන් එල්ල වුණා. පෘතුගීසීන් එම විරෝධයන්ට මුහුණ දුන්නේ කඩුවෙන් තුවක්කුවෙන්. කොහොම වුණත් බොහෝ විට තනතුරු සහ වරප්‍රසාද වෙනුවෙන් සහ පෘතුගීසීන්ගේ කරදරවලින් ගැලවීමේ මගක් හැටියට කිතුණු දහම වැළඳ ගැනීමට දේශීය සිංහල හා දෙමළ ජනතාව පෙළඹුණා. මේ තත්ත්වය පවතිද්දී තමයි පෘතුගීසීන් පළවා හැර ලන්දේසීන් ලංකාවේ මුහුද්බඩ ප්‍රදේශ අල්ලගත්තේ. ක්‍රිස්තියානි නිකායවල මිෂනාරිවරුන් පෘතුගීසි දරදඬු ක්‍රමය වෙනුවට දේශීය ජනතාවගේ භාෂාවන්, ඒ කියන්නේ සිංහල හා දෙමළ භාෂාවන් ඉගෙනගෙන ජනතාව අතරට පැමිණියා. මෙන්න මේ දේශීයකරණයේ ප්‍රතිඵලයක් හැටියට තමයි චිරප්‍රසිද්ධ ජාකොමේ ගොන්සාල්වේස් පියතුමා ඉන්දියාවේ ගෝවේ සිට ලංකාවට පැමිණෙන්නේ. ගොන්සාල්වේස් පියතුමා ඇත්තටම ඉන්දියාවේ බ්‍රාහ්මණෙක්. ඔහු පසුව කිතුණු දහම වැළඳගත් කෙනෙක්. ගොන්සාල්වේස් පියතුමා ගෝවේ සිට ලංකාවට පැමිණෙන්නේ 1705 දී. පෘතුගීසීන් නැවිත් හරියටම අවුරුදු 200කට පස්සේ. ඔහු ගෝව ජාතිකයක වූ නිසා ගෝවේ භාෂාව වූ කොංකානි මෙන්ම ලතින්, ස්පාඤ්ඤ, පෘතුගීසි භාෂාවනුත් දැනගෙන හිටියා. ලංකාවට පැමිණි වහාම මන්නාරමේ ජෝසප් වාස් බිෂොප්වරයා සමග සේවය කරමින් ගොන්සාල්වේස් දෙමළ භාෂාව හොඳින් ඉගෙන ගත්තා. නමුත් ඔහුට සිංහල භාෂාව නොදැන සිටීම ප්‍රශ්නයක් වුණා. ඔබ දන්නවද ගොන්සාල්වේස් සිංහල ඉගෙන ගත්තේ කොහොමද කියලා? ඔහු සිංහල ඉගෙන ගත්තේ මහනුවර මල්ලතු පාරසවේ භික්ෂූන් අතින්. ජෝසප් වාස් බිෂොප්වරයා ගොන්සාල්වේස්ව යැව්ව මහනුවරට. එහි සිටි සිංහල රජතුමා වූ නරේන්ද්‍ර සිංහ රජු, ඔබ දන්නවා ඇති නරේන්ද්‍ර සිංහ රජතුමා තමයි ලංකාවේ අවසාන සිංහල රජු හැටියට කටයුතු කළේ. නරේන්ද්‍ර සිංහ රජතුමා යටතේ සේවය කළ ප්‍රංශ ජාතික පඬිවරයෙක්, ඒ වගේම අධිකාරම්වරයෙක්, ඔහුගේ නම පේඩ්‍රෝ ඩි ගස්කොන්. මේ ගස්කොන් ගොන්සල්වේස් පියතුමාට උදව් කළා සිංහල ඉගෙන ගන්න. අපි මේ පූර්විකාව කිව්වේ ගොන්සල්වේස් පිය නමගේ සාහිත්‍ය හපන්කම් ගැන කියන්න වුමනා නිසයි. ඔබ කලින් සවන් දුන් ආරම්භයට පෙර නම් වූ මිහිරි කිතුණු බැතිගියේ නිර්මාතෘ මේ කියන ගොන්සල්වේස් පියතුමා. සිංහලත් ඔහුගේ, තනුවත් ඔහුගේ. සිංහල හෝ දෙමළ භාෂාවන් නොදැන දෙමව්පියන්ගෙන් ලද සංගීත දැනුම පමණක් හිමව සිටි ගොන්සල්වේස් පූජකවරයා මුද්‍රණ ශිල්පයත් හරියට දියුණු වීමක් නොමැති ඒ කාලේ පොත් කීයක් ලියන්න ඇති කියලා ඔබ හිතනවද? ඇත්තටම ඔහු රචනා කළ සිංහල පොත් 22ක්, දෙමළ පොත් 15ක්, පෘතුගීසි පොත් 4ක් සහ ලන්දේසි බසින් 1 පොතක්. දැන් මා ඉදිරිපත් කරන්නේ ගොන්සාල්වේස් පියතුමාගේ තවත් රචනාවක්. මේක අදත් දේවස්ථානවල ගායනා වෙන ඉතා ප්‍රසිද්ධ එකක්.
ආදිවින බිඳ හරින ලෙස පවර මනුවෙසින් ගුරුසේ මත වැඩ ඉන්න තෙද දේවාය බාලනේ සතුරුගෙන් නිරයේ අප සතුරුගෙන් ජයගන්න සාන්ත කුරුසේ අඩයාලමේ විද්ද පුත් ස්ප්‍රීතු සාන්තුගෙත් නාමෙන් ආමෙන් ජේසු ත්‍රියේ එක සුර ජෙසුනේ පරමණ්ඩලවල පරමණ්ඩලවල වැඩ සිටිනා දෙවි පිතුරුගේ දකුණේ ආරාධිත වේවා ඔබේ නාමය එනුලත් දේවා ඔබේ දිව්‍ය රාජ්‍යය
ආරාධිත වේවා ඔබේ නාමය එනුලත් දේවා ඔබේ දිව්‍ය රාජ්‍යය
වේවා ඔබේ අභිමත සුර දේවානිරතුරු භෝජන අපහට
දේවානිරතුරු භෝජන අපහට
අපේ නායකරුහට අප ගෙවනා ලෙස අපේ නායකරු අපහට ගෙවනු යතොස
අපේ නායකරු
යක්ෂවින මායම් වල අප නොඇතෙන ලෙස
යක්ෂවින මායම් වල අප නොඇතෙන ලෙස
අපරක ගලවනු ආමෙන් ජේසු
මොකක්ද ඔබට හැඟුණදේ මාස කීපයකින් සිංහල ඉගෙනගෙන මීට වඩා සිංහල ගී ලියන්න පුළුවන් කෙනෙකු ගැන හිතන්න පුළුවන්ද? අදත් දේවස්ථානවල මේ බැති ගීය ගායනා වෙනවා. මේ ගීයේ තනුව හුරුපුරු දේවගේ දැනෙනවා නේද? ඔව්, විටෙක මනමේ නාටකයේ නන්සිරින් වරදී ගීයත් විටෙක එම නාටකයේම සේ සුරිඳු ගීයත් ඔබේ මතකයට එනු නිසැකයි. කොහොමද ගොන්සල්වෙස් පියනම මේ තරම් ජනතාවට ලන්නුනේ? ඔහු මහනුවර සිංහල ඉගෙන ගනිද්දී වසූරි පැතිරිමින් තිබුණා. බොහෝ විට මේ වසූරි රෝගීන් සමාජෙන් අත්හැර දැමනු ලැබුවා. ගොන්සල්වෙස් පියතුමා වසූරි රෝගීන්ට සාතු සප්පායම් කිරීමේ කණ්ඩායමක් හැදුවා. ඔහු රෝගීන් අතර සංචරණය කරන දුටු ජනයා කල්පනා කළේ ඇත්තටම ගොන්සල්වෙස් පියතුමාට ප්‍රාතිහාර්ය බලයක් තිබෙන බවයි. එසේම ජෝසප් වාස් බිෂොප්තුමන්ගේ අභාවයෙන් පසු මහනුවර මූලස්ථානය කරගෙන ඔහු කිතුණු දහම් පැතිරවීමේ කටයුතු වඩාත් ප්‍රබල අන්දමින් කරගෙන ගියා. නරේන්ද්‍ර සිංහ රජතුමන්ගෙන් පසු බලයට ආ නායක්කර් වංශික ශ්‍රී විජය රාජසිංහ රජුත් ගොන්සල්වෙස් පියතුමාට හොඳ මිතුරෙකුටසේ සැලකුවා. 1730 දී ඔහු සමස්ත දිවයිනටම අධිපති විකාර ජනරාල්වරයා ලෙස පත්කරනු ලැබුවා. ඒ අවුරුද්දේදී ඔහු රචනා කළ මංගල ගීතය නම් වූ පොතේ තමයි අපි මාතෘකා කරගත් කිතුන වෙතිගි අඩංගු වුණේ. ඒ ගීතිකාවල තනු තමයි නාඩගම් ගී බොහොමයකට පසු කාලීනව යොදාගනු ලැබුවේ. සේසුරිඳු ගීය රැගත් මනමේ නිෂ්පාදනය වුණේ 1956 දී. එසේ වුණත් ඊට පෙර ඒ ගීයේ තනුව වෙනත් නාඩගම් වලට යොදා ගැනුණා. අපි පසුගිය වරදටානේදී ඉදිරිපත් කළ මේ ගීය අවුරුදු 200ක් පැරණි බ්‍රම්ෆෝර්ඩ් නාඩගමින්.
දකුණු ඉන්දියාවේ කිතුණු දහම ප්‍රචාරය කිරීම සඳහා එහි සිටි කතෝලික මිෂනාරිවරුන් පාවිච්චි කළ උපක්‍රමය වුණේ දේශීය ජනතාවගේ ජනසංගීතයට කිතුණු ගීතිකා මිශ්‍ර කිරීම. තෙරුක්කුත්තු වීදි නාට්‍ය කලාවට කිතුණු බැතිගී මිශ්‍ර කිරීමටත් කිතුණු චරිත රඟ දැක්වීමටත් මේ මිෂනාරිවරුන් කටයුතු කළා. ලංකාවට පැමිණි ගොන්සාල්වෙස් පියතුමත් පාවිච්චි කළේ ඒ උපක්‍රමයමයි. ඔහු දේශීය සම්භාව්‍ය උඩරට වන්නම් වලින් පවා තම ගීතිකා උපවත් කළා. මේ ගීතිකාවට සවන් දී බලන්න.
මඩින් තිබෙන ගම් තුම බුරු මාදිවදු වතුන් නීවත මිනිසුන්ගේ පුන්නතින් සදාගත් ගේ දොරගෙන බැට දෙමින් දොරට දමමින්නේ ඒ දේ සපන්කමක් ලෙස කරනාර ලොව වෙන සතුන්ට අත් කරමින් මුණු නදින බඳ අරන් යන්ටදෝ පරවේනි පන්නේ පරවේනි පන්නේ දාන දානා තම් දේනානා
දාන දාන දානා තම්
ඇඟලුවත් තව ගඳක් එහිම පැරෙයි පොරු නැත මාම ගඩක් දෙකක් පවසම්
ඒ කිතුණු බැතිගිය ඇසෙන විට ඔබට දැනෙන්නේ ඔබ කිතුණු බැතිගියකට සවන් දෙනවා කියාද එහෙම නැත්නම් නාඩගම් ගීයකට සවන් දෙනවා කියාද ඒ තරම් එම ගීය නාඩගම් සම්ප්‍රදායේ පදමාලාවකට සමානයි එසේම එම තනුව රැගත් නාඩගම් ගීවලට ඔබේ සිත යොමු වෙනවත් ඇති මේ කිතුණු බැති ගී තනු නාඩගම් වලට ඇතුළත් වන විට ඒ නාද රටාව සෑම විටම ඒ ආකාරයෙන්ම ඇතුළත් වුණේ නැහැ යම් යම් වෙනස් කිරීම් සහිතව නාඩගම් වලට මේ තනුව ඇතුළත් වුණා ඔබ දැන් සවන් දුන් උඩුමහල් ගෙවල් නම් වූ ගීයේ තනුව මෙන්න මේ නාඩගම් ගීයේ ඔබට දකින්න පුළුවන්ද කියලා බලන්න. සවන් දෙමින් සිටින්නේ නවසීලන්තයේ ඕක්ලන්ඩ් නුවර එක්සත් ශ්‍රී ලංකා සංගමයේ අනුග්‍රහයෙන් සෑම බදාදාවකම රාත්‍රී 8:15ට ප්ලැනට් FM 104.6 ගුවන් තරංගයේ ඔස්සේ ගුවනට මුසු කෙරෙන ජන්මභූමි ගුවන්විදුලි වැඩසටහනටයි. දැන් ඔබට සතියක් මුළුල්ලේම www.planetaudio.org.nz/ ජන්මභූමි වෙබ් අඩවියෝස්සේ මීට සවන්දිය හැකි. එසේම සෑම ජන්මභූමි වැඩසටහනක්ම පුරා මාසයක් තිස්සේ එකී වෙබ් අඩවිය තුළ රඳවා තැබෙන නිසා ඔබට අවශ්‍ය විටක අන්තර්ජාලයෙන් ඩවුන්ලෝඩ් කර ගැනීමටත් පුළුවන්. එකී ලින්ක් එක ඔබේ පහසුව සඳහා අපේ වෙබ් අඩවියේ Facebook පිටුවේ සඳහන් කර තිබෙනවා. ඕක්ලන්ඩ්හි එක්සත් ශ්‍රී ලංකා සංගමය විසින් ආරම්භ කරන ලද සිංහල භාෂා පන්ති සෑම සෙනසුරාදාවකම පස්වරු පහට Zoom තාක්ෂණය යොදා ගනිමින් අන්තර්ජාලය ඔස්සේ පැවැත්වෙනවා. ඔබේ දරුවාගේ සිංහල දැනුම උපමට්ටම් කිරීමට අපේ සංගමයෙන් නොමිලේ ලබා දෙන මේ දායකත්වයෙන් උපරිම ප්‍රයෝජනය ලබා ගන්න. වැඩි විස්තර සඳහා අමතන්න ක්‍රිෂාන් 0227 211 3591, රසිකා 0227 204 2234, ඊමේල් ලිපිනය usla.sinhalaschool@gmail.com. ඒ වගේම අපේ Facebook පිටුවට හෝ වෙබ් අඩවියට ප්‍රවේශ වී වැඩි විස්තර ලබා ගන්නත් ඔබට පුළුවන්. දරුවන්ට Zoom තාක්ෂණය ඔස්සේ සිංහල ඉගැන්වීමට ඔබ කැමතිද? එසේනම් අප සමග සම්බන්ධ වන්න. ඔබේ සේවය ඔබේ දරුවන්ට ලබා දෙන්න. විස්තර සඳහා කලින් කී දුරකථන අංකවලට අමතන්න, නැතහොත් ඊමේල් ලිපිනයට ලියන්න. අපේ Facebook පිටුවට හෝ වෙබ් අඩවියට පිවිසි වැඩිදුර තොරතුරු දැනගන්න. අපේ නවතම තොරතුරු සඳහා www.uslaauckland.net.nz යන වෙබ් ලිපිනයෙන් ඔබට පුළුවන් අපේ වෙබ් අඩවියට ප්‍රවේශ වන්න. ඒ වගේම Usla Auckland NZ මගින් අපේ Facebook පිටුවට පැමිණෙන්න පුළුවන්.
හොඳයි හිතවතුනි, අපි කතා කරමින් සිටි රසවත් මාතෘකාව දැන් අපි වෙනත් දිශාවකට ගෙනෙනවා. අපි ඒ දිශාව තෝරා ගත්තේ ගොන්සල්විස් පියතුමා අනුගමනය කළ ක්‍රියාකලාපය තුළිනුයි. කිතුණු දහම ප්‍රචලිත කිරීම සඳහා එතුමා කළේ ස්වදේශිකයන්ගේ සිත් දිනාගෙන ඔවුන් අතරට යාමයි. එතුමාගේ ක්‍රියාව ජනතාව රැවටීමක් හැටියට ඔබ දකිනවද? වෙන්නත් පුළුවන්, නොවෙන්නත් පුළුවන්. කොහොම වුණත් ඔහු ඉතා සාර්ථකව ධර්ම ප්‍රචාරය කිරීමේ තම අරමුණ කරා ගමන් කළ කෙනෙක්. හැබැයි අපි දැන් කතා කරන්න යන්නේ රැවටීමෙන් තම අරමුණ කරා ගිය පුද්ගලයන් කීප දෙනෙකු පිළිබඳවයි. මෙන්න මේ කියමන ඔබ අසා ඇති. ඔබට සියලුම දෙනා ටික කාලයකට රැවටිය හැකි. ටික දෙනා සියලුම කාලයට රැවටිය හැක. නමුත් ඔබට සියලුම දෙනා සියලුම කාලයට රැවටිය නොහැක. ඒ ප්‍රකාශය කළේ ඉතා ශ්‍රේෂ්ඨ රාජ්‍ය පාලකයෙකු ලෙස ලෝක පූජිත ඇමරිකාවේ හිටපු ජනාධිපතිවරයෙකු වූ ඒබ්‍රහම් ලින්කන් බවයි පොදු පිළිගැනීම. ටිකක් හිතා බැලුවොත් මේ කියමන සිද්ධාන්ත සත්‍යයක් බව ඔබට පෙනේවි. කිසිම දවසක රැවටීමකට හසු නොවූ කෙනෙක් මේ අසන ඔබ අතර සිටිය නොහැකි. කොටින්ම මේ සමස්ත ලෝකයේම සිටිය නොහැකි. සමහර විට තමන් එහෙම රැවටුණු බව පසුව හෝ තේරුම්ගත් පිරිසක් වගේම තමන් රැවටුණු බව කිසිම දවසක වටහා නොගත් විශාල පිරිසකුත් සිටින බව අහන්නත් පුදුමයි නේද? උදාහරණයක් ලෙස අපේ පෘථිවිය පැතලි බව මුළු ලෝකයක්ම විශ්වාස කරගෙන හිටියා. නමුත් වසර 2500කට පමණ පෙර සිටි ග්‍රීක දාර්ශනිකයන් ඇතුළු බොහෝ විද්වතුන් ලෝකයේ ගෝලාකාර බව සාධක සහිතව ඔප්පු කරන්න උත්සාහ කළා. ලෝකයේ රැවටීමෙන් මුදවන්න උත්සාහ කළා. නමුත් ඒ කිසිවක් පිළිනොගත් කී දෙනෙක් ඒ විද්වතුන් පුද්ගලයන්ට එරේ වුණාද? මරා දැමුවාද? චිර ප්‍රසිද්ධ ගැලලියෝ එසේ මැරුම් කෑ එක්කයික්. ලෝකයේ පැතලි බව තදින්ම විශ්වාස කරගෙන සිටි මිනිසුන් තමන් මුළු ජීවිත කාලය තුළම රැවටී සිටි බව වටහා නොගෙනම මිය ගියා නොවේද? ඔබත් මේ විදිහට යම් යම් විශ්වාසයන් හිතේ දැඩිව දරාගෙන ඉන්නවද? සමහර විට රැවටී ඉන්නා බව නොදැනම ඔබ රැවටී ඉන්නවා වෙන්නත් පුළුවන්. අපි හිතමු අපිට නොපෙනෙන භූතාත්ම පවතින බව පිරිසක් විශ්වාස කරනවා කියලා. තව පිරිසක් ඒක විශ්වාස කරන්නේ නැහැ කියලා. මේ දෙපිරිසම හරි වෙන්න බැහැනේ. එහෙනම් එක පිරිසක් තමන් නොදැනුවත්වම සදහටම රැවටී ඉන්නව නේද?
ඇති සිතරාගෙන් නාස්තිකලේද වැරදිතාලින් මිරි විනුද බොහුසේ විින්ද තෙරි තෙරි වේදනා මම්මුලවෙලා අඳුරෙමේ යන්න කොහෙදැන් අපසමා
ඔබ ජ්‍යෝතිෂය විශ්වාස කරන්නෙක් නම් ග්‍රහ මාරු ගැන රාශි මාරු ගැන දන්නවා ඇති. ජ්‍යෝතිෂයට අනුව රාශි 12ක් තිබෙනවනේ. ඇත්තටම මේ රාශි කියන්නේ තරු පොකුරකට. ඒ කිසිම රාශියක් නැත්නම් තරු පොකුරක් එක තලයක පිහිටි තරු නොවේ. ඇතැම් තරු අතර ආලෝක වර්ෂ 100 ගානක පරතරයක් තියෙනවා. නමුත් පෘථිවියේ සිට මේ තරු පොකුර දෙස බලන විට කිසියම් හැඩයක් ඊට ලබා දෙන්න පෘථිවි වාසීන් උත්සාහ කළා. එළුවෙකුගේ හැඩේ තියෙන බව පෙනුණු තරු පොකුර මේෂ රාශිය වුණා. මාළුවෙකුගේ පෙනුමක් තිබෙනා වගේ පෙනුණ තරු පොකුර මීන රාශිය වුණා. අනික් රාශිත් ඒ විදිහට තමයි. කොහොම වුණත් පෘථිවිය සූර්යයා වටේ එක භ්‍රමණයක් සිදු කිරීමට මාස 12ක් ගත වෙනවනේ. ඒ නිසා මේ රාශි 12න් එක රාශියක් පසු කිරීමට මාසක පමණ කාලයක් සාමාන්‍යයෙන් ගන්නවා. ඇත්තටම සූර්යයා මේ රාශි 12 වෙත මේෂයෙන් වෘෂභයට, වෘෂභයෙන් මිතුනයට ආදී වශයෙන් මාරු වෙමින් ගමන් කරනවාද? නැහැ. ගමන් කරන්නේ අපේ පෘථිවිය මිසක් සූර්යයා නොවේ. රාශි මාරු කරන්නේ පෘථිවියයි. නමුත් පෘථිවියේ රාශි මාරුව අපට පෙනෙන්නේ සූර්යාගේ රාශි මාරුවක් හැටියට. ඒ නිසා අපි කියනවා ඔන්න මේ දවසේ සූර්යයා මීන රාශියෙන් මේෂ රාශියට සංක්‍රමණය වෙනවා කියලා. ඒක හරියටම අපි වාහනයක ගමන් කරද්දී මග දෙපස තිබෙන ගස් ගොඩනැගිලි අපට පේන්නේ අප නිශ්චලව සිටියේදී මග දෙපස වස්තු ආපසට ගමන් කරනවා වගේනේ. මේ රාශි මාරුවේදී සිදුවන්නේත් ඒකම නේද? අපි පෘථිවිය නැමැති වාහනේ නැගී හිරු නැමැති මහා ගොඩනැගිල්ල වටා අවුරුද්දක් තිස්සේ ගමන් කරන විට අපට පෘථිවියේ සිට පෙනෙන්නේ සූර්යා ඒ රාශි පසු කරමින් දිව යන බවයි. මොනතරම් මායාවක්ද! අපි සිංහල අවුරුදු උදාව ලෙස ජ්‍යොතිෂයට අනුව හඳුන්වන්නේ සූර්යයා මීන රාශියෙන් මේෂ රාශියට සංක්‍රමණය වෙන අවස්ථාව. නමුත් සිංහල අවුරුදු නැකතට සැබෑවටම සූර්යයා මීන රාශියෙන් මේෂ රාශියට එනවද? සූර්යයා රාශි මාරු කරන්නේ නැහැ. ඇත්තටම සිංහල අවුරුද්දේදී සිදුවන්නේ පෘථිවිය සූර්යයා වටා කෙරෙන භ්‍රමණයේදී කන්‍යා රාශියෙන් තුලා රාශියට මාරු වීම. නමුත් පෘථුවේ සිටින අපිට පෙනෙන්නේ සූර්යයාට පසුවිමෙන් පිහිටි මේන රාශියෙන් මේෂ රාශියට සූර්යයා ගමන් කරනවා වගේ. සිංහල අවුරුද්දේ මහා සංස්කෘතික මංගල්‍යය අපේ ශ්‍රේෂ්ඨ ජාතික උත්සවයක් බව ඇත. නමුත් ඊට ලබා දෙන ජ්‍යෝතිෂමය අර්ථකථනය සම්පූර්ණ දෘෂ්ටි මායාවක්, ඒ කියන්නේ රැවටීමක් බව පිළිගන්න අපි කැමතිද? නමුත් සත්‍යය එයයි.
අනුවේ ජනවාරි මාසයේ උපන් වික්ටර් ලුස්ටික් උපතින්ම අනුන් රැවටීමේ අති දක්ෂයෙක් ලෙස ලෝක ප්‍රසිද්ධ පුද්ගලයන් අතර සිටින්නෙක්. ලුස්ටික් පැරිසියේ පළවන පුවත්පතක දැක්කා පැරිසියේ අයිෆල් කුළුණ නඩත්තු කිරීමට රජය ඉතා අමාරුවෙන් මුදල් සොයමින් සිටින බව. ඔහු පැරිසියේ ඉතාම මිල අධික හෝටලයක කොටසක් කුලියටගෙන ව්‍යාජ ලිපිලේඛන සකස් කර තමා රජයේ උසස් නිලධාරියෙකු බව පෙන්වමින් පරණ යකඩ වෙළඳුන් 6 දිනකට එකි හෝටලයට පැමිණෙන ලෙස ආරාධනා කළා. රජයට බරක් වී තිබෙන අයිෆල් කුළුණ පරණ යකඩවලට විකුණා දැමීම රජයේ අදහස බවත් මේ ඉතා රාසිගතව කළ යුතු දෙයක් බවත් ඔහු කියා සිටියා. නමුත් ඒ වන විටත් ලුස්ටික් තීරණය කර තිබුණා මේ 6 දෙනා අතර සිටි ආන්ද්‍රේ පොයිසෝන් නැමෙත්තා තමයි තමාගේ ගොදුර බව. හැබැයි ආන්ද්‍රේ පොයිසෝන්ට සැක හිතුණා මේ ගනුදෙනුව ගැන. ලුස්ටික් වහාම ආන්ද්‍රේ සමග සාහසිකව සාකච්ඡාවක් පවත්වලා දැනුම් දුන්නා තමන් වැඩ කරන්නේ එක්තරා ඇමතිවරයෙකු වෙනුවෙන් බව. එයින් සැකය නැති වුණු ආන්ද්‍රේ හිතුවා මේ ඉන්නේ පගාවක් ගන්න බලාපොරොත්තු වන දූෂිත නිලධාරියෙක් කියලා. ඒ අනුව රැවටුණු ආන්ද්‍රේ අයිෆල් කුළුණ පරණ යකඩවලට මිලට ගතා පමණක් නොව ලුස්ටික්ටත් වෙනම ලොකු මුදලක් දුන්න අල්ලසක් ලෙස. මුදල් තුගේ බෑගයක අසුරාගත් ලුස්ටික් වියනාවට පැන ගියා. ආන්ද්‍රේ තමන් රැවටුණු බව තේරුම් ගත් නමුත් ලැජ්ජාව නිසා පොලිසියට පැමිණිලි කරන්න ඉදිරිපත් වුණේ නැහැ. තවත් මාසකට පසු ලොස්ටික් ආපසු පැරිසියට පැමිණ නැවත වරක් ව්‍යාපාරිකයින් 6 දෙනෙකු කැඳවා දෙවන වතාවටත් අයිෆල් කුරුණ විකිණීමට උත්සාහ ගත්තා. නමුත් මේ වතාවේ ඒ කළ හැකි වුණේ නැහැ. පොලිසිය ලුහුබඳිද්දී ඔහු පැන ගියා. ලොස්ටික් පොලිසියට අසු වුණේ තවත් අවුරුදු 40කට පමණ පසුව 1934 දී. ඒ කාලය තුල ඔහු මෙවැනි රැවටීම් විශාල සංඛ්‍යාවක් සිදු කර මහා ධනස්කන්ධයක් උපයා ගත්තා. පොලිසියට අසුවීමෙන් පසුත් සත්වතාවක්ම පැන යාමට ඔහුට හැකි වුණා. අවසානයේදී 1944 දී ඇමරිකාවේ සිරගතරකදී නියුමෝනියාවෙන් මිය ගියා. ඇමතිවරුන්ගේ නමවිකුණා ජනතාව රවටන පුද්ගලයන් අපේ ශ්‍රී ලංකාවේ නම් ඕනෑ තරම් ඇති නේද? ඇමතිවරු කරන වැඩ දැක්කම මිනිසුන් රැවටන එකත් පුදුමයක් නෙවෙයි නේද?
වගේම ලෝකයක් රවටන්න දක්ෂ වූ පුද්ගලයන් ඉතිහාසයේ පුරාම අපට වරින් වර හමු වෙනවා. ඉන්දියාවේ බිහි වූ නත්තරලාල් සිං මෙතෙක් ඉන්දියාවේ පහළ වූ අති දක්ෂතම රැවටිලිකරුවා හැටියට පිළිගැනෙනවා. ඔහු මොනතරම් දක්ෂ රැවටිලිකරුවෙක්ද කියනවා නම් ඉන්දියාවේ ලෝක ප්‍රසිද්ධ තාජ්මහල දෙවතාවක්ම විකුණලා දැම්මා. ඉන්දියාවේ ජනාධිපති මන්දිරයේ රාෂ්ට්‍රපති භවන් තුන් පාරක් විකුණුවා. ඒ කියන්නේ එකම රැවටිල්ලට කීප වතාවක් නැවත නැවතත් අහුවෙන මිනිස්සු, එහෙම නැත්නම් රෑ වැටුන වලේ දවල් වැටෙන මිනිස්සු අපි අතර ඕනතරම් ඉන්න බව නේද? කොටින්ම ඉන්දියානු පාර්ලිමේන්තු ගොඩනැගිල්ල එහි රැස්සේ සිටින මන්ත්‍රීවරුන් 545 දෙනාත් සමගම විකුණා දමන්න නත්තරලාල් සිං සමත් වුණා. ලෝක ප්‍රසිද්ධ ඉන්දියානු ව්‍යාපාරික ධිරුභායි අම්බානි, බිර්ලා පවුල සහ ටාටා සමාගම, ඔබ මේ සියලුම ප්‍රසිද්ධ පුද්ගලයන් ගැන අහලා ඇති. ඒ ප්‍රසිද්ධ පුද්ගලයන් පවා ඔහුගේ රැවටිලි උපායන්ට අසු වුණා. මෙම රැවටීම් වලින් ඔහු උපයාගත් ධනය ඉන්දියානු රුපියල් කෝටි ගණනක්. ඔහු පොලිසියටත් අසු වුණා. එම අසු වූ අවස්ථා 9 බේරි පැන යාමටත් ඔහුට හැකි වුණා. ඕනෑම පුද්ගලයෙක්ගේ අස්සනක් දුටු පමණින් ඒ අස්සන නිවැරදිව තැබීමට නත්තරලාල් සිංට දක්ෂතාවයක් තිබුණ බවයි කියවෙන්නේ. හිටපු ඉන්දියානු ජනාධිපති රාජේන්ද්‍ර ප්‍රසාද්ගේ අත්සන පවා හොරට යොදා ඔහු විශාල ධනස්කන්ධයක් උපයාගත් බව කියවෙනවා.
නත්තරලාල් සිං අවසානයේදී පොලිසියට අසු වන විට ඔහුගේ වයස අවුරුදු 84. ඔහු රෝදපුටුවක තබා රෝහලට ගෙන යන අතරතුරදී පවා පොලිස් අත්අඩංගුවෙන් පැන ගියා.
නත්තරලාල් සිං ඇත්තටම වික්ටර් ලුස්ටිග්ට වඩා දක්ෂ රැවටිලි කරුවෙක්.
අපි මෙහෙම කියනකොට ඔබට සමහර විට හිතෙන්නත් ඇති ලංකාවෙත් මෙහෙම අය හිටියාද කියලා. 2018 පෙබරවාරි මාසයේදී ලංකාවේ පුවත්පත් එවැනි පුද්ගලයෙකු හෙළිදරව් කළා. විවිධ නම් 50 පමණ පෙනී සිටි ඔහු අත්තනායක නමින් තමයි වැඩිපුරම රැවටීම් කර තිබුණේ. දෙහිවල නැදිමාලයේ පිහිටි නිවසකට රාත්‍රී 12 පමණ සිය මම ඇතුළු 5 යුත් කණ්ඩායමක් සමග කඩාවැදින මෙම තැනැත්තා තමන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් යයි පවසා එම නිවසේ තාවකාලිකව ලැගුම්ගෙන සිටි පිරිස ඉවත් කර මොහු විසින් අල්ලාගනු ලැබුවා. ඒ පිළිබඳව පරීක්ෂණ කරන්නට ගිය පොලිසියට දැනගන්නට ලැබුණේ සැකකරු මහාචාර්යවරයෙක් බවයි. නිවසේ නියම හිමිකරු විසින් තම නිවසේ භාරකාරත්වය භාරගන්නා ලෙස එවන ලිපියක්ද ඔහු සතුව තිබුණා. එය ඔහු විසින් සැකසූ කූට ලේඛනයක් බව පසුව හෙළිදරව් වුණා. මොහු මහාචාර්ය එම්.ජී. ජයවර්ධන අත්තනායක හා හිටපු විනිසුරුවරයෙක් නමින්ද හිටපු ආරක්ෂක අමාත්‍යාංශ සහකාර ලේකම්වරයෙක්ද ලෙස රඟපෑ බව හෙළි වුණා. නමුත් මේ කියන 33 හැවිරිදි එම්.පී. ජයවර්ධන අත්තනායක සැබවින්ම මහාචාර්යවරයෙක් හෝ නීතිඥයෙක් හෝ විනිසුරුවරයෙක් හෝ නොවේ. ඔහු අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ දක්වාවත් අධ්‍යාපනය ලබා නැහැ. ඒත් ඔහු සාම විනිසුරු සංගමයේ හිටපු සභාපති ලෙස හා හිටපු මහාධිකරණ විනිසුරුවරයෙකු ලෙස දෙමළ නාමයකනුත් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් ඇමතිවරයෙක් හා මහාචාර්යවරයෙක් ලෙසත් හිටපු ජනාධිපතිවරයෙකුගේ සම්බන්ධීකරණ ලේකම්වරයෙක් ලෙසත් පෙනී සිටියා. එසේම වාරණ රජමහා විහාරයේ බස්නායක නිලමේ ලෙස මෙන්ම විටක රහස් පොලිසියේ ඉහළ තනතුරක් දරන්නෙකු ලෙසද පෙනී සිට තිබෙනවා. ඔහු පොලිසියේ ඉහළ නිලධාරීන්ට පවා නම කියා කතා කරන්නට පෙළඹෙන අතර එවැනි නිලධාරීන්ද ඔහු අදාළ ගරු බුහුමන් සහිතව පිළිගෙන ඇති බවද දැන් හෙළිවෙනවා. උසස් නිලධාරීන් රැවටීම සඳහා තමන් ජනාධිපතිවරයා සමග එකටගත් ඡායාරූප පවා ඔහු යොදාගෙන තිබෙනවා. රැවටීමේ අති දක්ෂයෙකු වූ අත්තනායක කෝටි ගණනක් ඉන් උපයාගෙන තිබෙන බවත් දැන් ඔහුට එරෙහිව පොලිස් පරීක්ෂණ පැවැත්වෙන බවත් පමණක් කියන්නට කැමති.
රැවටුනේ මමයි, තනියුනේ මමයි. මට ආදර කිව්වා, පුරුදු කෝටි ගණන් දුන්නා, අයිසකයි වගේ මූණ පෙන්නා, තන්නේම නෑ මාව දාලා පෙන්නා. රැවටුනේ මමයි, තනියුනේ මමයි, කොට්ටේ බදන් එළි වෙනකන් ඇඬුවේ දුක නිසයි. රැවටුනේ කන්නයාගේ විකාර සමයන් අහන්දපු මගේ කනට අනේ හොඳ ගනන් ඉරිත උදේ පාකින් දෙන්න කඩපු මල් විසිකලාද අද කොහින්ද ඔයා රත්තරන් රැවටුනේ මමයි තනි උනේ මමයි කොට්ටේ බලන් එළි වෙනකන් ඇඬුවේ දුක නිසයි
හරි භයානකයි නේද? ලංකාවේ අපි වැඩිපුරම රැවටෙන්නේ කාටද? මං හිතනවා ඔබ පිළිතුර දන්නවා. අපි රැවටෙන්නේ දේශපාලනඥයින්ට. වේදිකාවල බිරිහන් දෙමින් කතා කරන, එහෙම නැත්නම් රූපවාහිනියේ ගුවන්විදුලියේ කෙලවරක් නොමැතිව ජනතාව අමතන දේශපාලනඥයන් දකින විට මිනිසුන් ඒවාට කොතරම් රැවටෙනවාද යත් ඇතෙමුන් දේශපාලන අපරාධකරුවන් බව දැන දැනත් මහජන මුදල් ගසා කන්නන් බව දැන දැනත් නැවත නැවතත් ඔවුන්ට රැවටෙනවා. ඔවුන් අනුගමනය කරනවා. ඔවුන් පසුපස යනවා. ඔවුන්ට වන්දනාමාන කරනවා. ඔබ සමහර විට අසා ඇති තමිල්නාඩුවේ මහ ඇමතිනිය වූ ජයලලිතා ගැන. මහජන මුදල් වංචා කිරීමේ සහ අල්ලස් ගැනීමේ චෝදනාවලට ජයලලිතාට අවුරුදු 4ක සිරදඬුවමක් ලැබුණා. ඒ අවස්ථාවේදී ඇතැම් කාන්තාවන් සිත් වේදනාව නිසා දිවි නසා ගත්තා. ඔවුන් ජයලලිතාව සැලකුවේ දෙවඟනක් ලෙසට. සත්‍යයේ ඇස් ඉදිරිපිට පෙනිපෙනී ඔවුන් තමන්ගේ ඇස් වසා සිටි මායාවෙන් මිදෙන්න කැමති වුණේ නැහැ. ලංකාවෙත් බොහෝ විට සිදුවන්නේ මේව නොවේද? පසුගිය දවස්වල ඔබ ශ්‍රී ලංකාවේ පුවත්පත් බැලුවා නම්, විකල්ප රූපවාහිනී වැඩසටහන් දුටුවා නම්, සමාජ මාධ්‍ය ඇසුරු කළා නම්, ඔබ දකින්න ඇති අපේ ජ්‍යෙෂ්ඨ පුරවැසියෝ බැලු බැල්මට වයස 60-70 පුරවැසියෝ මැති අමතිවරුන්ට පමණක් නොව ඔවුන්ගේ බිරිඳෑවරුන්ට සහ දරුමු නුඹුරන්ට පවා බිම දිගා වී වැඳ වැටෙන ආකාරය. පසුගිය සතියේ අපේ ජගත්සිරි පුෂ්පකුමාර ඉදිරිපත් කළ ජන්මභූමි වැඩසටහනේදී ඔහු සමග සම්මුඛ සාකච්ඡාවකට පැමිණි මහාචාර්ය එඩ්වඩ් පෙරේරා කියපු මේ වචන ඔබට ඇසෙන්නට ඇති.
යටත් වීච යුගෙන් අපිට උරුම වෙච්ච යම් යම් අවශේෂ දේවල් ඇස්රීම් රටාවල් ක්ෂණික වෙනස් වෙන්නේ අපිට නිදහස ලැබුණා කියලා. එයන් අපි තවමත් අර වහල් මානසික තත්ත්වය සමහරට යටත් යුගයේදී උරුම වෙච්ච හීනමානය ඔන්න වගේ දේවල් තවමත් අපේ තුළ ඒ හැමෝම ළඟ ඔය කියන හීනමානයක් තියෙන ඒ වැඩවසම් ලක්ෂණ තමයි. දැන් ඒ වැඩවසම් ලක්ෂණ නිසා තමයි අදටත් මේ දේශපාලනඥයෝ වන්දනා කරන්නේ. මේ රටේ ජනාධිපති අගමැති පමණක් නෙවෙයි ඇමති කෙනෙකුට පවා වඳිනවා. මන්ත්‍රීටත් වඳින තත්ත්වයක්. වැඩවසම් ක්‍රමයේ ලක්ෂණ ඒවා. එතකොට මිනිස්සුන්ට මේ විමුක්තියක් ලබන නම් ඇත්තම කියනවා නම් පුද්ගලයා තුළ ඇති වෙන ඕනේ අවබෝධයක් තමා ජීවත් වෙන සමාජයේ මොන රටාවක්ද ඒ තියෙන්නේ මොන ක්‍රමයක්ද ඒ තියෙන්නේ.
මහා කවි ඇල්ෆ්‍රෙඩ් ටෙනිසන් කියනවා භයානකම බොරුව නම් බාගෙට කියන ඇත්තයි කියලා. රොබර්ට් හෙන්ලීන් නම් ප්‍රසිද්ධ කතුවරයා කියන්නේ ඒ වගේ දෙයක්. ඔහු කියනවා සත්‍යය බාගෙට කියා නිශ්ශබ්ද වීම තමයි නරකම බොරුව කියා. රාජ්‍ය පාලනය ගැන පොත් ලියූ දාර්ශනිකයෙක් ලෙස අප බොහෝ දෙනෙක් අසා තිබෙන නිකොලෝ මැකියාවෙලි කියනවා රැවටීමෙන් කරගත හැකි දේ බලේ පාවිච්චි කිරීමෙන් කරගන්න උත්සාහ ගන්න එපා කියලා. ඇමරිකාවේ සිටි ප්‍රසිද්ධ සමාජ ක්‍රියාකාරකයෙකු මෙන්ම ඇමරිකානු ජනාධිපතිවරණයට පවා තරඟ කළ යුජින් වික්ටර් ඩෙබ්ස් මෙහෙම කියනවා සමස්ත ඉතිහාසයේ පුරාම දකින්නට ඉන්නේ එක්කෝ ජාත්‍යනුරාගය නැත්නම් ආගම නැතහොත් ඒ දෙකම ජනතාව රැවටීම සඳහා සලුපිරි ලෙස තවටාගත් වංචනිකයන් හා ගසා කන්නන්ය. අපේ ලංකාවේ වේදිකා දෙදරවන දේශපාලඥයන් ගැන නිවැරදිව හැඳින්වීමට මේ කියමන් හොඳටම ප්‍රමාණවත් නොවේද? නමුත් පුදුමය නම් තමන් රවටනු ලබන බව දැන දැනම මිනිසුන් නැවත නැවතත් ඒ රවට්ටවන්න උන් වන්දනා කිරීමයි. නායකයන් කුමන දෙවටීමක් කළත් කුමන බොරුවක් කිව්වත් ඒවා අවිවාදයෙන් පිළිගැනීමට තරම් මේ මිනිසුන් මානසික වහල් භාවයකට පත්ව සිටීම බලවත් ඛේදවාචකයක්.
ඔබ අහලා තියනවාද හැරියට් ටබ්මන් ගැන? හැරියට් ටබ්මන් කියන්නේ ඇමරිකාවේ වහල් පවුලක ඉපදිලා වහල් සේවිකාවක් ලෙස සේවය කරලා පසුව එම සේවාස්ථානයෙන් එම වහල් සේවෙන් පැන ගිය කාන්තාවක්. ඇය එසේ පැන ගොස් වහලුන් මුදා ගැනීමට සටන් කළා. ඇය වරක් මෙහෙම කිව්වා, මම වහලුන් දහසක් නිදහස් කරගත්තා. මට තවත් දහසක් නිදහස් කරගත හැකිව තිබුණා. නමුත් බැරි වුණා. හේතුව ඒ වහලුන් තමන් වහලුන් බව වටහාගෙන හිටියේ නැහැ. මොකක්ද මේ කියන්නේ? අප රැවටී සිටින බව අවබෝධ කර ගැනීමම ඉතා දුෂ්කර කාර්යයක් බව නොවේද? හැබැයි රැවටෙන්න ගියාම උස් පහත් ભેදයක් නැහැ. එක්තරා රටක රජ කෙනෙක් හිටියා විවිධ ලක්ෂණ වලින් යුත් අශ්වයන් එකතු කරන්නට කැමති. රජු එවැනි අශ්වයින් සඳහා ලොකු මුදලක් ගෙවන්න පවා සූදානම්ව සිටියා. මේ බව දැනගත් වංචනිකයින් දෙන්නේ රජු හමුවට පැමිණ තමන්ට ගී ගයන අශ්වයින් ලබා දිය හැකි බව කියා සිටියා. වියදම් වශයෙන් රන් කහවණු 5000ක් පමණ අවශ්‍ය බවත් ඔවුන් රජුරවන්ට දැනුම් දුන්නා. අත්තිකාරම් වශයෙන් ඒ මුදලෙන් අඩක් ලබා දෙන ලෙසද ඔවුන් ඉල්ලා සිටියා. රජුට ඉතින් අතින් පහින් යන සල්ලි නෙමෙයිනේ. කහවණු දුන්නා. රැවටිලිකාරයින් දෙන්න ඒ කහවණු අරගෙන පිට වී ගියා. මේ අතර එහි පැමිණි පුරෝහිත බමුණා මේ තොරතුර රජුගෙන් දැනගෙන මෙන්න මෙහෙම කිව්වා, දේවයන් වහන්ස, මම මේ රටේ ඉන්න මෝඩයන්ගේ නම් ලැයිස්තුවක් හදමින් ඉන්නේ. මං ඒකේ මුලටම ඔබ වහන්සේගේ නම දානවා. රජු කෝපයෙන් ඇහුවා, හොඳයි නුඹ ඔය කියන්නේ හොඳින්න මට වංචා කළා කියලාද? පුරෝහිතයා කියනවා, නැතුව දේවයන් වහන්ස, ඔබ නන්නාඳුනන හොරු දෙන්නෙකුට කහවණු දුන්නට මොකද දැන් කොහොම දුන් හොයාගන්නේ? උන් මෙලහකට රටෙත් නැතුව ඇති. උන් ආයේ එන්නේ නැහැ. ඒ ගමන රජු කියනවා, හොඳයි උන් ආපහු ආවොත්? පුරෝහිත කියනවා, ආපහු ආවොත්ද? එහෙනම් රජතුමනි, එදාට මම ඔබ වහන්සේගේ නම ඉවත් කරලා උන් දෙන්නගේ නම් දානවා ලැයිස්තුවේ මුලටම. රැවටෙන්න ගියාම රජවරු කියලා වෙනසක් නැහැ රැවටෙනවා. ලෝකයේ ලොකුම රැවටීම කුමක් කියලාද ඔබ හිතන්නේ? ඒ තමයි තමා විසින් තමාව රවටා ගැනීම. අපි බොහෝ විට කැමති තමාගේ රැවටීම තුළ ජීවත් වෙන්න. තමන් රැවටී ඇති බව අවබෝධ වීම හරිම වේදනාකාරී දෙයක්. තමන්ගේ සිහිනය තුළ ජීවත් වීම වඩාත් පහසුයි. ඒ නිසා තමන්ගේ රැවටී සිටීම සාධාරණීකරණය කරගන්නට අපි නොයෙකුත් තර්ක විතර්ක හදා ගනිමින් ඒ සුවපහසුව තුළම ජීවත් වෙන්න උත්සාහ කරනවා. ඒක තමයි මිනිස් ස්වභාවය.
හිතවතුනි, අපි දැන් ඔබෙන් සමුගන්න කාලයේ ඇවිත් අත අපි උත්සාහ කළේ අපේ නාඩගම් සංගීතයට කතෝලික බැති ගී බලපෑ ආකාරය ගැන, නිදහස් විචක්ෂණ චින්තනයේ අගය ගැන කතා කරන්නයි. අද ජන්මභූමි නිෂ්පාදනයේදී කතනයෙන් සහාය වූ මම චන්ද්‍රා ගුණසේකර.
නව ශ්‍රීලන්තයේ ඕක්ලන්ඩ් නුවර එක්සත් ශ්‍රී ලංකා සංගමය වෙනුවෙන් අද ජන්මභූමි නිෂ්පාදනය කොට ඉදිරිපත් කළ මා උපාලි ගුණසේකර. නැවත හමු වෙමු. ඔබ සැමට සුවදායී රාත්‍රියක්. ආයුබෝවන්.
Thank you.